ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග sps.com.au/සිංහලීස්.
හොඳයි, එහෙමනම් දැන් අපි වෙලාව වෙන් කරගන්නේ ශ්‍රී ලංකාවේ තතුවිත්ති කතා බහ කරන්න සුපුරුදු පරිදි සඳුදා දවසේ සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම තුළින්. ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින්ම දැන් සූදානමින් සිටින තොරතුරු වාර්තාකරණයට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. අයබෝවන් සුබෝදෑසනක් මනෝජ්.
අයබෝවන් සුබෝදෑසනක් විලුක්ෂි.
අපි කතාව පටන් ගනිමුද 20 වෙනි සංශෝධනයෙන්. මොකද අපි පසුගිය සති දෙක තුළදී මේ හා සම්බන්ධ වන තොරතුරු යාවත් කාලීන කරන ලැබුවා මේ විශේෂාංකයෙන්. මනෝජ් ඔබටත් මතක ඇති අපි පසුගිය සතියේ දෙක කතා පහ කළේ 20 වෙනි සංශෝධනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා ඒ සඳහා අනුමැතිය ලැබුණයි කියන කාරණාව. ඉන් අනතුරුව දැන් මේ වෙනකොට 20 වෙනි සංශෝධනයේ කෙරෙහි ශ්‍රී ලංකාවේ දේශපාලනයේ විශේෂිත අවධානයක් යොමු වෙලා තියෙන කාලවකවානුවක් නිසා දැන් 20 වෙනි සංශෝධනය තියෙන්නේ කොතනද? ඒ සඳහා තියෙන සැකසුම කොහොමද? අන්තර්ගතය කොහොමද? විවිධ යෝජනා මේට ඇතුළත් වෙනවා කියන කාරණාව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මතවාදත් ඇහෙනවා. ජනාධිපති බලතල පිළිබඳව විශේෂයෙන් කතා බහ වෙනවා. මේ සියල්ලක්ම සමුච්චයක් විදිහට ගත්තාම අපිට කතා බහ කරන්න තියෙන විශේෂතා මොනවද මේ සතිය වෙනකොට?
ඔව්, අලුත් ආණ්ඩුව තමන්ගේ රජයේ ප්‍රමුඛ කාර්යයක් ඇටියට ආණ්ඩුක ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය ගෙන ඒම ඉදිරියට අරගෙන තිබෙනවා. 2021 අලුත් ව්‍යවස්ථාවකට යොමු වෙන බලාපොරොත්තු ඇතුව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නීතිඥවරුන් 5 දෙනෙක්, ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු 9 දෙනෙකුගෙන් සමන්විත කමිටුවකුත් මෙවරට පත් කරලා තියෙනවා. ඒ අනුව බලාපොරොත්තුව 20 වෙනි සංශෝධනයේ නෙමෙයි, අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් බව පේන්න තියෙනවා. නමුත් දැනට තමන්ගේ ආණ්ඩු ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා 19 වෙනි සංශෝධනයෙන් බලපාන ගැටලුකාරී සත්වයන් අවම කිරීම තමන්ගේ අරමුණ කියලා සඳහන් කරමින් 20 වෙනි සංශෝධනය දැන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ගැසට් මගින් ප්‍රකාශ කරාට පස්සේ සති දෙකක කාලයකට පසුව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට අතුලත් කරන්න නියමිතයි. දැන් කැබිනට් මණ්ඩලය අනුමැති හිමි වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ කටයුතු වලින් පස්සේ එය පාර්ලිමේන්තුව විවාද කරලා සම්මත කරගන්න ඉඩ තිබෙනවා. දැන් අධිකරණ අමාත්‍යාංශයේ නීතිපතිවරයාගෙන් විමසීමක් කරා මේ 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන්. නීතිපතිවරයා තමන්ගේ මතය ඒ අනුව රජයට සඳහන් කළා. මේ කෙටුම්පත් කරලා තියෙන 20 වෙනි සංශෝධනයේ ජනමත විචාරණයකින් පොරව පාර්ලිමේන්තුවේ 3-2 ඡන්දයකින් සම්මත කරගන්න පුළුවන්කම තියෙනවා කියලා තමයි නීතිපති දෙපාර්තමේන්තුව පැත්තෙන් දැනුම් දීලා තියෙන්නේ රජයට, අධිකරණ අමාත්‍යාංශයට. කොහොම වුණත් මේ 20 වෙනි සංශෝධනය සඳහා ඇතුළත් කර කාරණා අනුව භූමිට පේන්න තියෙන කාරණයක් තමයි 19 වෙනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල සීමා කිරීම ප්‍රධාන කොට ගත්තා වගේම ආයමත් 20 වෙනි සංශෝධනය හරහා ජනාධිපතිවරයා සතුව තිබෙන බලතල ශක්තිමත් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි බොහෝ පාර්ශ්වයන් සඳහන් කරන්නේ රටක් විදිහට ජනාධිපතිවරයෙක් කියලා විශාල වශයෙන් ජනතා මුදල් වෙන් කරලා විධායක ජනාධිපතිවරයෙක් පත් කරගෙන ඔහු බලතල රහිත පුද්ගලයෙක් කරනවාට වැඩිය ජනතා කැමැත්තෙන් පත් කරන ජනාධිපතිවරයාට යම් බලතල ප්‍රමාණයක් තිබිය යුතුයි කියන සංවාදයකට ගොඩනැගිලා තියෙනවා. ඒ අනුව තමයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අහෝසි කරපු 18 වෙනි සංශෝධනයට ඇතුළත් වුණු කරුණු කිහිපයක් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයටත් ආයි ඇතුළත් කරලා තියෙන්නේ. ඒ අනුව 20 වෙනි සංශෝධනය මගින් මහමැතිවරණය පවත්වපු දවසේ ඉඳලා අවුරුද්දක කාල සීමාවකින් පස්සේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලබා දීලා තියෙනවා. 19 වෙනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරින්න බලය තිබුණේ අවුරුදු 4කින් පස්සේ. ඔබ දන්නවා අර දින 52 ආණ්ඩු කාලයක් ගැන කතා කරනවා. ඒ උත්සාහය ආයෙමත් එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ආපස්සට හරවන්න සිද්ධ වුණේ පාර්ලිමේන්තුව විසිරුවීමේ බලය අවුරුද්දකින් පස්සේ හිමි නොවීම. වසර 4 මාරක කාලයක් ඒ සඳහා ගතවන්නට ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සකස් කරලා තිබීමේ. ඒක ඒ මොහොතේ ජනතා පරමාධිපත්‍ය බලය උරකා බලන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පනවපු බාධාවක්. ඒකයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කණ්ඩායම දැක්කේ. ඒ අනුව දැන් එය ආයෙමත් ගෙන ඇවිල්ලා තියෙනවා ඡන්දය තියලා මහමැතිවරණය පවත්වන අවුරුද්දකින් පස්සේ ජනාධිපතිවරට අවශ්‍ය නම් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ හැකියාව තියෙනවා. දැන් මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයින් 3 දෙනෙක්නේ. ඒ සමාජිකයින් 3 දෙනාම පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමි වෙලා තියෙනවා. මේ අලුත් සංශෝධනයට අනුව අගමිනිසුරුවරයා, අභියාචනාධිකරණයේ සභාපතිවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් පත් කිරීමේ බලයක් ජනාධිපතිවරයාට පවරලා තියෙනවා. ඒත් එක්කම අධිකරණ සේවා කොමිෂන් සභාවට සාමාජිකයින් 3 පත් කරනවා. අගමිනිසුරුවරයා ඒකේ සභාපතිවරයා, සෙසු සාමාජිකයින් 2 ජනාධිපතිවරයා පත් කරනු ලබන තත්ත්වයකට ඇවිල්ලා තිබෙනවා. ඒක ඒ සඳහාත් බලතල ජනාධිපතිවරයාට ලැබිලා තියෙනවා. ඒත් එක්කම මේ කොමිෂන් සභාවේ ඕනම සාමාජිකයෙක් හේතු දක්වලා තමන්ගේ දුරෙන් ඉවත් කිරීමේ බලයක් ජනාධිපතිවරයාට හම්බ වෙලා තියෙනවා. ඒ වගේම ජනාධිපතිවරයා පත් කරන සාමාජිකයින් 7 නොවැඩි සංඛ්‍යාවකින් ජාතික පොලිස් කොමිසම සමන්විත විය යුතු වෙනවා. දාන බිල සංශෝධනයට අනුව කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කරන්න කටයුතු කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කරන්නත් තීරණය කරන්න තියෙනවා. ඒක විගණකාධිපතිවරයා පත් කිරීමේ බලය ජනාධිපතිවරයා යටතට පවරලා තියෙනවා. දැන් මෙන්න මේ කාරණා අනුව ජනාධිපති බලතල යම් ආකාරයකින් ශක්තිමත් වෙන්න නියමිතයි. ව්‍යවස්ථාදායක සභාව අවෝසි කිරීමෙන් පස්සේ අලුතෙන් පාර්ලිමේන්තු සභාවක් පත් කරන්න යෝජනා කරලා තියෙනවා. මේ පාර්ලිමේන්තු සභාවට අයිති වන නියෝජිතයින් හැටියට සඳහන් වෙන්නේ අගමැතිවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා, අගමැතිවරයා නම් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, විපක්ෂ නායකයා නම් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. මේ අනුව තමයි ඒකේ සංයුතිය සඳහන් වන්නේ. අර දානවින ආණ්ඩුක්‍රම සංශෝධනයේ තිබුණු ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් විදිහට හිටපු ජනාධිපතිවරයාගේ නියෝජිතයා, සිවිල් සංවිධාන නියෝජිතයින් මේ අලුත් ව්‍යවස්ථා කෙටුම්පතට අනුව පාර්ලිමේන්තු සභාවෙන් ඉවත් කරලා තියෙනවා. එතකොට ව්‍යවස්ථාදායක සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාවක් තමයි මේ විදිහට ක්‍රියාත්මක කරන්න නියමිත කරලා නියමිත වෙලා තියෙන්නේ. කොහොමද දැන් මේ විසුවන ව්‍යවස්ථා සංශෝධනයේ කාරණා දෙකක් සම්බන්ධයෙන් ආයමත් යම් සමාජ ආන්දෝලනයක් මතුවලා තිබෙනවා. ඒක කාරණා තුනක් කියලා කිව්වත් කමක් නැහැ. කලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තිබුණේ ජනාධිපති දුරේ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ වයස සීමාව අවුරුදු 30. ඒක 35 දක්වා කියලා නම් වෙලා තිබුණා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ. ආයමත් විශේෂ සංශෝධනයේ මේක අවුරුදු 30ට අරගෙන ගිවිල්ලා තියෙනවා. ඉතින් දැන් අර පුද්ගලයෙකු ඉලක්ක කරලා පවුලක් ඉලක්ක කරලා කරපු සංශෝධනයක් වුණත් ආයමත් මේ 30 කියන කතාව ඉස්සරහට දාලා තින්නේ ඇයිද කියලා සමාජයේ සාකච්ඡා වෙනවා. එහෙම 30 සීමාවක අවශ්‍යතාවයක් මේ වෙලාවේ පේන්නේ නැහැ බැලු බැලමටම. ඊට පස්සේ විත්ත පුරවැසියන්ට පාර්ලිමේන්තු බැතිවරණයට ඉදිරිපත් කරන්න හැකියාව ලබා දීලා තියෙනවා අලුත් සංශෝධනයෙන්. ඇත්තටම 78 ව්‍යවස්ථාවේ ඉඳලා 2015 වෙනකන් අවුරුදු 37ක කාලයක් විත්ත පුරවැසි භාවය ප්‍රශ්නයක් වෙලා තිබුණේ නැහැ. විත්ත පුරවැසි භාවය ප්‍රශ්නයක් වුණේ 2015 අරන් ආපු 19 වෙනි සංශෝධනය හරහා. ඒ අනුව නැවතත් විත්ත පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ ඉඩ සකස් කරන්න පසුබිමක් මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් සිද්ධ වෙනවා නේද කියලා බොහෝ දෙනෙක් තර්ක කරනවා. දැන් ආණ්ඩුවේම නියෝජිතයින් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න පටන් අරගෙන තිබෙනවා. ඒකට ඔවුන් එකඟ නොවන බව. ඒකට හේතුව තමයි යම් රටක් එක්ක දිවිසුමක් අත්සන් කරන වෙලාවක ඒ අත්සන් කිරීමට සම්බන්ධ වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, ඇමතිවරයා, අගමැතිවරයා, ජනාධිපතිවරයා, කවුරු හෝ රජයේ ප්‍රධානීෙක් වාස්තුවේ පුද්ගලෙක් ඒ අදාළ දිවිසුම අත්සන් කරන රටේ පුරවැසියෙක් වුණොත් ඒ වෙලාවේ කාගේ පැත්තට ගන්නේ, මොන රට සම්බන්ධයෙන්ද ප්‍රමුඛ ප්‍රතිපත්තියට කටයුතු කරන්න කියන ප්‍රශ්නය ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරුන් මේ වෙනකොට මතු කරලා තියෙනවා. ඒත් එක්කම කැබිනට් මණ්ඩලය 30 සීමාව අයින් කරලා තියෙනවා. ඒ අනුව කැබිනට් මණ්ඩලයට ඕනෑ තරම් සමාජිකින් පත් කිරීමේ හැකියාව තියෙනවා. නීති විශාරදයින් පවා මේක දැන් සමාජයේ යම් සාකච්ඡාවකට අරගෙන තිබෙනවා. 30 කියන සීමාවේ ඉන්න එක එතරම් ප්‍රායෝගික නැහැ. රජයකට අවශ්‍ය නම් රජයේ ක්‍රියාමාර්ග අනුව යම් සීමා සංශෝධන පනවල කටයුතු කරන්න පුළුවන්. යම් ආකාරයකින් රජයේ වැඩ පිළිවෙලකට හෝ රජයේ අස්ථාවර වේලාවක කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව තව 1-5 සුළු ප්‍රමාණයකින් වැඩි කරන්න උනොත් කොයිඩක්. ඉතින් ජාතික ආණ්ඩුවක් පිටවන්නේ නැතුව ඒ ඉඳ නැති නිසා මේ කැබිනට් මණ්ඩලයේ ටිකක් පුළුල් කිරීමේ සීමාවක් තිබුණාට කමක් නැහැ නේ කියන සංවාදය ආයෙත් ඇති වෙලා තියෙනවා. විපක්ෂය මතු කරන්නේ මේක ටිකක් වැඩිපුර තත්ත්වයකට අරගෙන යයිද දන්නේ නැහැ කියන අදහස විපක්ෂය පැත්තෙන් මතු කරලා තියෙනවා. දැන් මේ වගේ කාරණා ප්‍රමාණයක් පිළිබඳව මේ වෙලාවේ විශ්වන සංශෝධනයේ සම්බන්ධයෙන් සාකච්ඡා වෙමින් පවතිනවා. තාම මේක රටේ පොදු නීතිය බවට පත් වෙන්නේ නැහැ. විශ්වන සංශෝධනයේ බවට පත් වෙන්නේ නැහැ. විශ්වන සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත පමණයි අධිකරණ අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කරලා කැබිනට් අනුමැතිය ලබා දෙන තියෙන්නේ. අනුව ජැසට් මගින් ප්‍රකාශයට පත් කරේ. ඉස්සරහට මේක ජනතාවගේ අදහස් වලට යොමු වෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා, තර්ක කරන්න, වාද කරන්න, විවාද කරන්න ජනතා නියෝජිතින්ට හැකියාව තියෙනවා. ඒ අනුව බහුතරයේ කැමැත්ත මත 3-2 සම්මත කර ගැනීමයි තියෙන්නේ. ඉතින් ඇතැම් කාරණා එහිදී වෙනස් වන්නට ඉඩ කඩක් තිබෙනවා. දැනට වයස අවුරුදු 30 විත්ත පුරවැසිභාවය කැබිනට් මණ්ඩලයේ මේ ආදී කාරණා ශ්‍රී ලංකාවේ සමාජයේ බැලු බැල්මට සාකච්ඡාවට ලක් වෙලා තියෙන කාරණා බවට පත් වෙලා තියෙනවා.
හොඳයි, 20 සංශෝධනය සම්බන්ධව එයාකාරයෙන් විශේෂිත අවධානයක් තියෙද්දී 20 සංශෝධනය මගින් ජනාධිපතිවරයාට නැවත වතාවක් අත්නෝමතික බලතල ලබා දීලා තියෙනවායි කියන විශාල චෝදනාවක් රැගෙන යනවා විපක්ෂය විසින්. වත්මන් විපක්ෂ සමගි ජනබලවේගය මේ වෙලාවේදී යම් ආරාධනාවකුත් කරනවා අනිත් පක්ෂවලට. මනෝජ්, අපි දැක්කා මේ 20 සංශෝධනයට විරෝධතාව දක්වන කුමන හෝ පාර්ශවයක් මොකක් හෝ දේශපාලන දර්ශන තිබුණට කමන්නේ අපිත් එකතු වෙන්න කියලා. ඒ කියන්නේ මේ සියලු දෙනාම සන්නද්ධ වෙලා දැන් මේකට එරෙහිව ක්‍රියාත්මක වන්නට වෙන සූදානමක් තමයි අපි දකින්නේ. මොනවද සමගි ජන බලවේගයේ පැත්තෙන් ඒහා සම්බන්ධ වෙන කාරණා මේ වෙද්දී?
ඔව්, දැන් ඔවුන්ගේ ප්‍රධාන බලාපොරොත්තුවක් වෙලා තිබුණා රටේ ජනාධිපතිවරයා විධායක බලතල භුක්ති විඳින්න පාර්ලිමේන්තුවට වක නොකියන නීතියටත් ඉහළින් ඉන්න පුද්ගලයෙක් බවට පත් වෙන්නේ කොහොමද කියන තර්කය. ඒ අනුවනේ ජනාධිපතිවරයාගේ බලතල කපාදු කරලා සංශෝධනය කරලා ඒවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව මැදිහත් වෙලා තමන්ගේ බලතල කපාදු කරගත්තා කියලාම සඳහන් කරමින් 19 සංශෝධනය හරහා ජනාධිපති බලතල අඩු කළේ. ඉතින් ඒකම චෝදනාවක් විදිහට අරගෙන එනවා විපක්ෂය. දැන් මේ වෙලාවේ ජනාධිපතිවරයාට අත්නෝමතික බලතලයක් දෙන්නේ ඇයි? විධායක බලතල ශක්තිමත් කරන්නේ ඇයි? ඒකාධිපතිවරයෙකුගේ තත්වයට මේ ව්‍යවස්ථාව හරහා ජනාධිපතිවරයා බලතල ශක්තිමත් කරගන්නේ ආවනවද කියන විවාදය සමාජයට විපක්ෂයේ විසින් අරගෙන ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් සමගි ජන බලවේග කණ්ඩායම කියන්නේ ව්‍යවස්ථා දායකය දියාරු කරලා විධායකයේ ශක්තිමත් කිරීම අනුමත කරන්න පුළුවන් තත්වයක් හැටියට නෙමෙයි ඔවුන් හඳුන්වන්නේ. 19 සංශෝධනයේ විත්ත පුරවැසිභාවය සම්බන්ධයෙන් ඔවුන් කතා කරා. රටවල් දෙකක පුරවැසිභාවයේ තියෙන පුද්ගලයෙකු රටට පක්ෂව කටයුතු කරන්නේ කොහොමද? Taman පුරවැසිභාවයේ තියෙන අදාළ අනෙක් රටක් එක්ක ජීවිතගත වෙද්දී. ඉතින් මේක කර්ණීයට ගෙනල්ලා තියෙනවා, සංවාදයට ගෙනල්ලා තියෙනවා. දැඩිව 19 සංශෝධනයේ ඉවත් කරනවට විරුද්ධයි සමගි ජන බලවේගයේ ප්‍රමුඛ කණ්ඩායම. ඒ නිසා තමයි ඔවුන් සියලු බලවේග වලට ආරාධනා කරන්නේ Taman සමග එක්කව වෙන්න කියලා. ඔවුන් 19 ඉවත් කරනවට දැඩි විරෝධතාවක් දක්වනවා. විශේෂයෙන්ම 19 සංශෝධනය හරහා කොමිෂන් සභාවලට බලය ලබා දීලා තිබුණා, කොමිෂන් සභාව ශක්තිමත් කරලා තිබුණා. ඒවා ස්වාධීන කොමිෂන් සභා විදිහට හැඳින්වුවේ. ඒ අනුව තනතුරු වලට පුද්ගලයන් පත් කිරීමේදී කොමිෂන් සභාවේ බලතල අනුව කටයුතු කිරීමේ හැකියාව තිබිය යුතුයි. එහෙම නැතුව ජනාධිපතිරයාට ඕන විදිහට තනතුරු පත් කරන්න බෑ කියන චෝදනාවක් ආයම විපක්ෂයේ සමගි ජන බලවේග කණ්ඩායම අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් 20ක විපක්ෂය විරුද්ධ බවක් තමයි මේ වන විට බැලු බැල්මට පේන්න තිබෙන්නේ. කැබිනට් මණ්ඩලයේ සීමා කිරීම ඔවුන් ලැබූ ජයග්‍රහණයක් විදිහට ඔවුන් හඳුන්වනවා. නමුත් දැන් තියෙන සීමාව ඉවත් කරන්න යනවා. ඒක ආයමත් විපක්ෂයේ විරෝධයට දෝෂ දර්ශනයට ලක් වෙනවා. ඒ අනුව බැලු බැල්මට පටන්ගත්තු තැනම කියන්නේ ආණ්ඩුවට 3-2 ආසන්න බලයක් තිබුණා. විපක්ෂයේ දැඩි ස්ථාවරයක ඉන්නවා. ඔබ කිව්වා කියන දෙයක් කණ්ඩායමට ආරාධනා කරනවා 20 පරාජය කරන්න ඔවුන් සභාවක් වල දැනගන්න කියලා. නමුත් මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ තියෙන ස්ථාවර භාවය ජනතාව ලබා දෙන්න කැමැත්ත ආණ්ඩුවට තිබෙනවා 3-2 ආසන්න ඡන්ද ප්‍රමාණයකුත් එක්ක. ඉතින් මේක බොහෝ වෙලාවට ආණ්ඩුව තමන්ගේ ජයග්‍රහණය ලබා දුන්නෙම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත සංස්කරණ කිරීමට කියන අදහසම සමාජගත කරන නිසා ආණ්ඩුව මේ සංශෝධනයට යාවි කියලා බොහෝ දුරට පේන්න තියෙනවා.
පසුගිය සතියේදී සාකච්ඡා කළ මේ කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකා සම්බන්ධව කෝප් සහ කෝපා කියන කමිටු දෙක, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව කෝප්, රාජ්‍ය ගිණුම් කාරක සභාව කෝපා කියන මේ කමිටු දෙකට නිලධාරීන් පත් කරන්නට සූදානමක් තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වන්නේ. මොකක්ද ඒ සම්බන්ධව තියෙන දැන් තත්වය?
ඔව්, පාර්ලිමේන්තුවේ ප්‍රධාන කාරක සභා දෙකක් තමයි පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේවත් කෝප්, රාජ්‍ය ගිණුම් කාරක සභාවේවත් කෝපා. මේ කාරක සභා දෙකේ සභාපතිතුමර මේ වතාවේ ආණ්ඩුකක්ෂයේ මන්ත්‍රීවරුන් දෙන්නෙකුට ලබා දෙන්න අවධානය යොමු වෙලා තියෙනවා කියලා පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබිලා තියෙනවා. මේ කාරක සභා දෙකේ සමාජික මන්ත්‍රී සංවිධානයව මේ පාර බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් හම්බ වෙලා තියෙන ආණ්ඩුපක්ෂයට. දැන් පහුගිය රජයේ කාලේ සිද්ධ වෙලා තියෙන යම් දූෂණ වංචාක්‍රමයකට සම්බන්ධයෙන් කරුණු සොයා බලනවා නම් ඒ කාලේ විපක්ෂයේ හිටපු වර්තමානයේ ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරුන් දෙන්නේ පත්කරන එක වැදගත් කියලා රජයට විශේෂඥයින් කරුණු පෙන්වා දීලා තියෙනවා කියලා අපිට දැනගන්න තියෙනවා. මේ මාස පදනම් වෙලා පහුගිය 28 වෙනිදා පාර්ලිමේන්තු රැස්වීමේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ඉල්ලා සිටියේ කෝපා කමිටුවේ සභාපතිවරු විපක්ෂයට ලබා දෙන්න කියලා. ඉතින් කොහොම වුණත් අගමැතිවරයා සඳහන් කරලා තිබුණේ සභාපතිවරු පත්කරන එක ආණ්ඩුවක් වීමක් නෙමෙයි, ඒ කමිටුවල සමාජිකයින්ට අයිති කටයුත්තක් ඒක කියලා. ඉතින් දැන් කොහොම වුණත් මේ කාරක සභාවල සමාජික සංගතියක් මේ වෙනකොට වැඩි කරලා තියෙනවා. මේ කාරක සභා දෙක මෙච්චර කාලයක් නියෝජනය කළේ මන්ත්‍රීවරුන් 16 දෙනෙක්. නමුත් මේ වෙලාවේ මේ තත්ත්වය සම්පූර්ණයෙන් අහෝසි කරලා මන්ත්‍රීවරුන් 20 දෙනෙක් දක්වා මේකේ සංගතිය වැඩි කරලා තියෙනවා. එතකොට කෝප් සහ කෝපා කියන කමිටුවල සමාජික සංඛ්‍යාව මිලි ඉදිරියට පහුගිය වතාවේ වගේ 16 නෙමෙයි 20 දෙනෙක්. ඉතින් මේ සභාපතිවරු දෙක විපක්ෂයට ලබා දෙන්න කියලා ඉල්ලීම් කරා. මේ තියෙන තත්ත්වය අනුව එය ආණ්ඩු පක්ෂයට ලබා ගන්න සූදානමක් තියෙනවා කියලා තමයි දැනට වාර්තා වෙන්නේ.
දැන් අර තවත් කතාබහක් තිබුණනේ පොහොට්ටු පක්ෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තේරීපත් වුණු මන්ත්‍රීවරයා ප්‍රේමලාල් ජයසේකර, ඔහුට මේ වෙනකොට මරණීය දණ්ඩනය නියම වෙලා තියෙන්නේ රත්නපුර ප්‍රදේශයේ සිදුවුණු වෙඩිතැබීමකට සම්බන්ධ වීම කියන කාරණාව පසුබිම් කරගෙන. නමුත් ඔහුට අපි පසුගිය සතියේදී සඳහන් කරපු ආකාරයට විශාල මනාප සංඛ්‍යාවක් ලැබුණු රත්නපුර දිස්ත්‍රික්කයෙන් දෙවනියට මනාප ලබා ගත්තේ ප්‍රේමලාල් ජයසේකර. ඔහු මේ වෙනකොට ඇපලක් ඉදිරිපත් කළා තියෙනවා තමන්ගේ මේ දඬුවම සම්බන්ධයෙන්. දැන් ඔහුට පාර්ලිමේන්තු එන්න පුළුවන්ද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් යම් කතාබහක් තිබුණා පසුගිය කාලවකවානුවේ. නීතිපතිවරයා විරෝධතාවක් දක්වලා තිබුණා කියලා අපි පසුගිය සතියේදී කිව්වා. ඇපැලක් ඉදිරිපත් කළා, එහි තීන්දුව ලැබෙන තාක් ඔහුට පාර්ලිමේන්තු එන්න හැකියාවක් නැහැ කියලා. දැන් මේ සතිය වෙනකොට තවදුරටත් ඔහු සම්බන්ධව කතාබහක් තියෙනවා. ඔහුට එන්න පුළුවන්ද බැරිද කියන කාරණාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙකු විදිහට යාවත් කාලීනව තොරතුරු මොනවද මේ සතිය වෙද්දී මේ කාරණාව සම්බන්ධයෙන්?
ඔදෙලොක්සි මේ සම්බන්ධයෙන් වන නියෝගය අද දවසේ තමයි ප්‍රකාශයට පත් වෙන්නේ, නියමිත වෙලා තියෙන්නේ. දැන් ප්‍රේමරාජ ජයසේකර මන්ත්‍රීවරයාට මරණ දඬුවම හම්බ වුණේ 2015 අවුරුද්දේ ජනාධිපතිවරණය කාලේ පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව. කොහොමුණත් ඒ මරණ දඬුවමට එරෙහිව අභියාචනා පෙත්සමක් දුනු කරලා තියෙනවා. ඒ හින්දා සාමාන්‍ය රිමාන්ඩ් බන්ධනාගාරගත පුද්ගලයෙක් බවට තමන් පත් වෙනවා. ඒ හින්දා පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී වෙන්න තමන්ට අවස්ථාව දෙන්න කියලා ප්‍රේමලාල් ජයසේකර හිටපු මන්ත්‍රීවරයා, නැත්නම් මේ පාර ඡන්දේනුත් ඔහුපත් වුණු නියෝජිතයා තමන්ගේ පෙක්ෂමෙන් අභියාචනා අධිකරණයෙන් ඉල්ලලා තියෙනවා. කොමුණක් මේ සම්බන්ධයෙන් ඔහුට පාර්ලිමේන්තු රැස්වීම වලට සහභාගී වෙන්න අවසර දෙනවද නැද්ද කියන නියෝගය තමයි අද දවසේ ප්‍රකාශයට පත් කරන්න නියමිත වෙලා තියෙන්නේ. දැන් ඊට අදාළ පෙක්ෂම අභියාචනා අධිකරණයේදී කැඳෙව්වා ඉතින් තමන්ට පාර්ලිමේන්තු වාරවලට සහභාගී වෙන්න අවසර දෙන්න කියලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන්න කියලා තමයි ප්‍රේමරාජ ජයසේකර මන්ත්‍රීවරයා ඉල්ලලා තියෙන්නේ. ඉතින් ඒ අනුව අද දවසේ ඊට අවසරය දෙනවද නැද්ද කියන එක සඳහන් වෙයි. පාර්ලිමේන්තුව පැත්තෙන් බැලුවොත් කතානායකවරයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට සඳහන් කරලා තියෙනවා, දන්වලා තියෙනවා ඔහු පාර්ලිමේන්තු රැස්වීම වලට සහභාගී කරවන්න කියලා. ඉතින් මේ අනුව තමයි බන්ධනාගාර කොමසාරිස්වරයා අධිකරණ අමාත්‍යාංශයෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළේ. ඉතින් ඊට අදාළව තමයි නියෝගය ලැබෙන්න නියමිත වෙලා තියෙන්නේ. අපි අදින් පස්සේ බලමු එහි තත්ත්වය කුමක්ද කියලා. ඔහුට ඒ සඳහා පාර්ලිමේන්තුවට එන්න ඉඩ නොලැබුණොත් ඊළඟ ලැයිස්තු ඊළඟ පුද්ගලයාට මේ අවස්ථාව හම්බ වෙනවා. දැන් අපි දන්න විදිහට රත්නපුර දිස්ත්‍රික්කයේ ලැයිස්තු ඊළඟට එන්න පුද්ගලයන් දෙදෙනා සමාන මනාපරාගත්තු පුද්ගලයන් දෙදෙනෙක් කාසිවාසි වෘතබල්ල තමයි ඊළඟ පුද්ගලයා පාර්ලිමේන්තුවට අරන් එන්න වෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට මේ අවස්ථාව අහිමි වුණොත්.
ඔව්, අපිට දැනගන්නට ලැබෙන විදිහට මනෝජ් මේ කාසියේ වාසිය උරගා බලමින් සමාන මනාප ලැබුණු දෙදෙනාගෙන් කාටද මේ මන්ත්‍රීවරම හිමි වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් මේ වෙන සිදුවීම පළවෙනි වතාවට ශ්‍රී ලංකාවේ දේශපාලනය සිද්ධ වෙන්නට යන්නේ බැරි වෙලාවත් ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු එන්නට නොහැකි වුණොත් කියන තොරතුරත් විශේෂිත කාරණාවක් විදිහට සඳහන් වෙනවා. දැන් මේ ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු එන්න බැරුව ඉන්නවා. නමුත් පාර්ලිමේන්තු ඇවිල්ලා ඉන්න ඇයට පුටු ප්‍රශ්නයක් තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ දෙදෙනෙකුට, මහලේකම්වරයාට සහ සභාපතිවරයාට ඉදිරි පෙලාසුන් නොලැබෙනවාය කියන කාරණාව මත මේ යම් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා කියලා. මොකක්ද මේ පුටු හබය?
දැන් සමගි ජනබලවේගයෙන් කරපු ඉල්ලීමට අනුව රංජිත් මද්දුම් බණ්ඩාර සහ කබීර් හෂීම් කියන ඒ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙන්නට, එම නැත්නම් මේ නිලධාරීන් දෙන්නට පාර්ලිමේන්තුවේ සභාගර්භයේ විපක්ෂයේ ඉදිරිපෙළ අසුන් වෙන් කරන්න බෑ කියලා පාර්ලිමේන්තු බලධාරීන් ඒ පක්ෂයට සමගි ජනබලවේගයට දැනුම් දීලා තියෙනවා. මේ අලුත් පාර්ලිමේන්තුවේ ආසන පනවපු අවස්ථාවේ මේ මන්ත්‍රීවරුන් දෙන්නට ඇත්තටම ඉදිරිපෙළ අසුන් හම්බ වෙලා තිබුණා, රංජිත් මද්දුම් බණ්ඩාර සහ කබීර් හෂීම් කියන මන්ත්‍රීවරුන් දෙන්නට. නමුත් මේ ආසන පැනවීමෙන් පස්සේ සමගි ජන බලවේගයේ ඉල්ලීමක් කරලා තිබුණා තමන්ගේ බලවේගය නියෝජනය කරන පක්ෂ නායකයින් දෙන්නෙක් වෙච්චි පී. දිගම්බරම් සහ මනෝ ගණේෂන් කියන මන්ත්‍රීවරුන් දෙන්නට, පක්ෂ නායකවරුන් දෙන්නට විපක්ෂයේ ඉදිරිපෙළ අසුන් ලබා දෙන්න කියලා ඉල්ලීම අනුව දිගම්බරම් සහ මනෝ ගණේෂන් කියන මන්ත්‍රීවරුන්ට විපක්ෂයේ ඉදිරිපෙළ ආසන හම්බ වුණා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් වෙච්චි රංජිත් මද්දුම් බණ්ඩාර සහ කබීර් හෂීම් කියන මන්ත්‍රීවරුන් දෙන්නට විපක්ෂයේ දෙවෙනි පෙළ, එම නැත්නම් පසුපස ආසනවල තමයි වාඩි වෙන්න උනේ. කොමුණත් සමග ජන බලවේගය ඊට පස්සේ තමයි මේ ඉල්ලීම කරේ, මේ දෙන්නට මන්ත්‍රීවරුන් දෙන්නට විපක්ෂයේ ඉදිරිපෙළ අසුන් වෙන් කරන්න කියලා. නමුත් එහෙම කරන්න බෑ කියලා තමයි පාර්ලිමේන්තු බලධාරීන් දැනුම් දීලා තියෙන්නේ. එහෙම අවශ්‍ය නම් දිගම්බරම් සහ මනෝ ගණේෂන් කියන මන්ත්‍රීවරුන් දෙන්නට වෙන් කරලා තියෙන ඉදිරිපෙළ අසුන් අහිමි වෙලා ඒ ආසන දෙක කබීර් හෂීම් සහ රංජිත් මද්දුම් බණ්ඩාර කියන මන්ත්‍රීවරුන්ට ලබා දෙන්න පුළුවන් කියලා. ඇත්තටම දැන් මේ වෙලාවේ ආසන පැනවීමේ ප්‍රශ්නයක් මතුවෙලාම තියෙනවානේ. පාර්ලිමේන්තුවේ 225කට ආසන සංඛ්‍යාව හදලා තියෙනවා. ඒක විපක්ෂයේ සහ අනුපක්ෂයේ පක්ෂයේ කියලා මෙන් කරලා තියෙනවා. දැන් 150කටම ආසන්න 3-2ක පමණ මන්ත්‍රීවරු ප්‍රමාණයක් ඉන්නවා. ඒකකොට විපක්ෂයනොත් භාගයක් විතර ආක්‍රමණය කරලා තියෙන්නේ අනුපක්ෂයේ මන්ත්‍රීවරු. ඒ අනුව තමයි මේ කණ්ඩායම් ස්ථානගත කිරීමේදී ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් වුණත් පක්ෂ නායකයින් වුණත් අර බලාපොරොත්තු වෙන විදිහට ඉදිරිපෙළ මන්ත්‍රී අසුන් පනවන්න නොහැකි වෙලා තියෙන්නේ.
ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක මේ වෙනකොට නම් පාර්ලිමේන්තුවේ ලබාගෙන තියෙන ඉතාමත්ම දුර්වල ස්ථානයක්. මේක ඇත්තටම ලාංකීය දේශපාලනයේ විශේෂිත අවස්ථාවක්. 1946 ආරම්භ වුණු ලංකාවේ ප්‍රමුඛ පෙළේ ප්‍රධාන පළමු දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය, ඊට පස්සේ 1951 වසරේදී ආරම්භ වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකම දැන් බොහොම දුර්වල ස්ථානයක පැවතුනාට වත්මන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන දේශපාලන මේ ධාරා දෙකම අමතක කළේ නැහැ තමන්ගේ සංවත්සර සමරන්නට. සංවත්සර දෙකම ඉදිරියට තිබෙන පසුගිය සතියේට අපි කැමැති ඒ සඳහා තිබුණු වාතාවරණයත් කෙටියෙන් සඳහන් කරගෙන යන්න මනෝජ්.
ඔව්, දැන් SWRB බණ්ඩාරනායක මැතිතුමා ප්‍රමුඛ කණ්ඩායමක් එවකට එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙලා ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1951 පිටුවල 1956 පාර්ලිමේන්තු බලය ලබා ගන්නවා. එදා මෙදා තුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තු නියෝජනය කරනවා සහ මෙවර මේ කණ්ඩායම්වල ප්‍රබල දේශපාලන ධාරාව බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත් වෙන නියමිත වෙලා තිබුණත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක හවුලේ තරග කරලා පාර්ලිමේන්තු ආසන 14ක්, මන්ත්‍රී ආසන 14ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දිනා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ පසුබිම යටතේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ගේ 69 වෙනි සංවත්සරය සැමරුවේ. කණ්ඩායම් දෙකක් මේ සැමරීම වලට සහභාගී වෙනවා. අපි දැක්කා එක පාර්ශවයක් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ප්‍රමුඛ කණ්ඩායම, ඇයම් පසුතැවිල්ලක ඉන්න බවක් පේන්න තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ තත්ත්වයට පත් වෙන්න සිදුවීම සම්බන්ධයෙන්, පක්ෂයට අත්වල තියෙන ඉරණම සම්බන්ධයෙන් ඒ ගැන වගකීමේ කොටසකුත් ඇයට පවරගත්ත අපි දැක්කා. ඒත් එක්ක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා, එතුමත් පක්ෂ සංවත්සරයට සහභාගී වෙලා දැන් මේ දිනවල එතුමා සාකච්ඡා කරනවා, සඳහන් කරනවා. ප්‍රසිද්ධියේ කරුණු කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ නායකත්වයකට ලබා දීමේ අවශ්‍යතාවය පිළිබඳව. ඉතින් මේ සියල්ල පදනම් කරගෙන, මේ සියලු කාරණා මුල් කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 69 වෙනි සංවත්සරයේ සැමරුවා සැප්තැම්බර් 2 වෙනිදා. ඒ වගේම අපේ රටේ පැරණිතම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය ඊයේ දිනේ තමන්ගේ පක්ෂයේ 74 වන සංවත්සරයේ සැමරුවා. සේනානායකවරුන්ගෙන් ආරම්භ වෙලා GR ජයවර්ධන ජනාධිපතිවරයා රටට විවෘතාර්ථිකයේ හඳුන්වා දීලා ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ අවුරුදු 74ක් පුරාම තිබෙන සටහන් පිටු එක්සත් ජාතික පක්ෂය තමන්ගේ 74 වෙනි සංවත්සරයේ ඉතිහාසයේ පළවෙනි වතාවට කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ නැති වෙලාවක, එමන් නැත්තම් ඔවුන් පත්ම කරත් ඔවුන්ට ලැබිලා තියෙන නියෝජනයේ ජාතික ලේකම් මන්ත්‍රී දුර එකක් බවට පත් වෙලා තියෙන වෙලාවක තමයි තමන්ගේ 74 වෙනි සංවත්සරයේ සැමරුවේ. ඉතින් මේ වෙලාවේ ඔවුනුත් නායකත්ව අර්බුදයේ ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන්ගේ නායකත්වය තරුණයෙකුට ලබා දෙනවා වගේම එක්සත් ජාතික පක්ෂයත් තරුණ නායකත්වයක් වෙනුවෙන් සූදානම් වෙමින් ඉන්නවා. ඒ සඳහා අපිට පේන විදිහට පාර සකස් වෙනවා රුවන් විජේවර්ධන තරුණ මන්ත්‍රීවරයාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනුවෙන්. ඉතින් කොමුණා ඊයේ දවසේ පුද්ගලයන් කිහිප දෙනෙක් පිළිබඳව අදහස් පළ වුණා. නැවත කරු ගැසූරි මැතිතුමාට තාවකාලික පක්ෂයේ බාර දීමේ අදහසක් අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කරා. වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා තමන් නායකත්වයට පත් වෙනකම් බලන් ඉන්නවා. රුවන් විජේවර්ධන මන්ත්‍රීවරයා තමන්ට පක්ෂයෙන් සබින් මට්ටමින් ඉල්ලීමක් වෙන නිසා තමන් නායකත්වය ලබා ගන්න සූදානම් කියලා ඉල්ලීම් කරලා තියෙනවා. දැන් ඊයේ විශේෂත්වය වන්නේ අර්ජුන රණතුංග හිටපු ඇමතිවරයාගේ මුවින් පිට වුණා තවමත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරේ කාටද කියලා සඳහන් කරලා නැති වෙලාවක බොහෝ විට රනිල් වික්‍රමසිංහ මහත්මයා ඊට සුදුසු වගේ අදහසක් ඒකට හේතු ඇටියට උන් දැක්ුවේ විසුවේ සංශෝධනයේ ගෙන්නනවා. මේ සංශෝධන ක්‍රියාත්මක කරන වෙලාවේ පාර්ලිමේන්තුවේ අදහස් දක්වන්න තමන්ගේ පක්ෂය වෙනුවෙන් කතා කරන්න සුදුසුම පුද්ගලයා ඒ සඳහා දැනුවත්ම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහත්මයා නිසා මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තු මන්ත්‍රී දුරේට තේරීපත් වුණොත් එම නැත්තම් පොහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විදිහට එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරත් හොඳයි වගේ අදහසක් ආයිමත් ඇවිල්ලා තිබෙනවා. ඉතින් මේව තමයි අපි පෞගේ කාලෙක් සජ්ජාතික පක්ෂයේ ඉතිහාසයේ තැනින් තැන රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වාසිදායකව පළවන අදහස් අවසානයේ පක්ෂයේ අදහස බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි බලාගෙන අවුරුදු 74 ක ඉතිහාසයේ සමරන වෙලාවේ සජ්ජාතික පක්ෂයේ තමන්ගේ අනාගතය වෙනුවෙන් කිමදු තීරණ ගනීද කියලා.
පසුගිය සති කිහිපය තුළම අපි තොරතුරු යාවත්කාලීන කරමින් පවතිනවා පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ වන ජනාධිපති විමර්ශන කමිටුව හරහා හෙළිදරව් වෙමින් පවතින තොරතුරු. මේ සතිය වෙනකොට මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ සාක්ෂි වැදගත් සාක්ෂි විදිහට එළිදරව් වුණා. සවිස්තරාත්මක තොරතුරු ඔබෙන් දැනගන්න කැමති මනච්?
ඔව්, මුස්ලිම් ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව බරපතල විදිහට දේශපාලනීය ක්‍රමයට ලක් වෙලා තියෙනවා කියලා මුස්ලිම් ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආදම් බාවා මොහමඩ් අශ්රෆ් කියන පුද්ගලයා පහුගිය 3 වෙනිදා පාස්කු ප්‍රහාරය පිළිබඳව සාධාරණ ජනාධිපති කොමිසම හමුවේදී සඳහන් කළා. දැන් මුස්ලිම් ජනතාව සුළු ජන කොටසක් වෙන නිසා ඒ අයගේ සියලු අවශ්‍යතා සපුරා දෙන්න ඕන කියන ආකල්පයෙන් ඉඳලා මේ දෙපාර්තමේන්තුව කටයුතු කරනවා කියලා තමයි ඔහු සඳහන් කළේ. විශේෂයෙන් පල්ලි ඉදිකිරීම සම්බන්ධයේදී තමන්ගේ දෙපාර්තමේන්තුවේ මම මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ අවසරයක් ගන්න එක අවශ්‍ය නැහැ. පල්ලියක් ඉදි කරලා ආගමික කටයුතු ආරම්භ කරලා මාස 6කට පස්සේ ලියාපදිංචියට විතරක් අයිතිපතක් ඉදිරිපත් කරන්න ඕන කියලා ඔහු සඳහන් කරනවා. නමුත් යම් කෙනෙකුගේ විරෝධතාවක් ආවොත් විතරක් මේ ලියාපදිංචිය පරක්කු වෙනවා. නමුත් එහෙම ලියාපදිංචිය නොදී ඉන්න තත්ත්වයක් නැහැ කියන කාරණේ ඔහු මතු කළා. විශේෂයෙන්ම මද්රාස පාසල් ගැන සඳහන් කළා. මද්රාස පාසල් වල අරමුණ දහම් අධ්‍යාපනය ලබා දීම තමයි. නමුත් අහදියා තහම් පාසල්, කුරාන් මද්රාස පාසල් සහ හයිෆුල් මද්රාස පාසල් විදිහට වර්ග කෙරෙනවා. මීට අමතරව අරාබි පාසලුත් පවත්වා ගන්නවා කියලා ඔහු සඳහන් කළා. විශේෂයෙන්ම මද්රාස පාසල් වල කුරානයේ පාඩම් කිරීම සිද්ධ කරනවා. ඊටත් එහා ගිහිල්ලා මේ හයිෆුල් මද්රාස කියන පාසල් වලින් ඒවයි අරමුණ වෙලා තියෙන්නේ මෞලවිවරු පුහුණු කිරීම. මේ තරම් තත්ත්වයට ගිහිල්ලා තියෙනවා කියලා ඔහු සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම ලංකාවතුලේ ලියාපදිංචි කරපු අරාබි පාසල් 317ක්, මද්රාස පාසල් 1689ක් 2019 අප්‍රේල් 21 වෙන විට තබාගත්තු වාර්තාවලව වාර්තානුව රට පුරා තියෙනවා කියලා සඳහනක් කළා. ඉතින් මෙවැනි කාරණා ඇතුළේ අවසාන වශයෙන් සඳහන් කරලා තියෙනවා මේ වෙනකොට තමන් සේවය කරන දෙපාර්තමේන්තුව බුද්ධ ශාසන හා ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පවරගෙන තියෙන නිසා එමත් නැත්නම් මේ අමාත්‍යාංශය යටතේ මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවක් පත්වන නිසා අනාගතයේදී යම් සුබදායි වෙනසකට ලක්වීමේ ප්‍රවණතාවක් තියෙනවා කියලා ඔහු සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ වගේ වටින කාරණා කිහිපයක් මේ සාක්ෂි දීම හමුවේ එළිදරව් වුණා.
තවත් විශේෂිත අවධානයක් යොමුලා තියෙන කාරණාවක් තමයි කුවේට් හිසිට ඉන්දියාවේ නැගෙනහිර වෙරළ දක්වා යාත්‍රා කරමින් තිබුණු MT New Diamond කියන මේ තෙල් නෞකාව ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු වෙරළේදී ගිනි ගැනීමකට ලක්වීම හා සම්බන්ධ වන සිදුවීම. මේක පිළිබඳව අපි මේ කෙවිලගේ සිකුරාදා විදේශ විත්ති සමාලෝචනයනුත් සාකච්ඡාවට ලක් කරා වෙනකොට තියෙන තත්ත්වය පිළිබඳව අපිට දැන් සත්‍යන්තේ පුරාම තොරතුරු දකින්නට ලැබුණා. ඉන්දියාවත් මේ සම්බන්ධව විශේෂිත මැදිහත්වීමක් සිදු කරමින් දැන් මේ නෞකාව ගිනි ගැනීම් තත්ත්වය පාලනයට ලක් කරලා තියෙනවා කියලා. දැන් තියෙන තත්ත්වය පිළිබඳවත් කෙටි යවත් කාලීන කිරීමක් ඔබෙන් බලාපොරොත්තු වෙනවා මනෝජ් අවසාන වශයෙන්.
ඔව්, දැන් නාවික හමුදාව සඳහන් කරන විදිහට මේ නෞකාවේ ගින්න යම් විදිහකට පාලනය කරලා තියෙන්නේ අනාගතයේ, يعني මේ ගැඹුරු මුහුදේ සුළං තත්ත්වයේ වැඩිවීමත් එක්ක ගිනි පොකුරු විචිත මතුවන්නේ යම් ඉඩක් තියෙනවාද කියලා සැකේකුත් මතු කරලා තියෙනවා. අපි දැක්කා කොහොමුණක් මේවට සම්පූර්ණයෙන් ගින්න පාලනය කරලා තියෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. තග්යාත්‍රා භාවිතා කරලා මූල සැතපුම් 40ක් පමණ ඈතට දැන් මේ නැව ආයමත් අදගෙන ගිහිල්ලා තියෙනවා. හේතුව මේ දියවැල් සුළං නිසා ශ්‍රී ලංකා වාසන්නයට මූල සැතපුම් 20ක පමණ ප්‍රමාණයට මේ නැව ගාගෙන ඇවිල්ලා තිබුණා. ඉතින් ඒක මූල සැතපුම් 40ක් විතර එහාට අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒත් එක්කම දැන් ඊයේ දවසේ වෙනකොට අපිට දැනගන්න ලැබුණා විශේෂඥ කණ්ඩායමක් මේ නැව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්න ලංකාවට ඇවිල්ලා තියෙනවා. උන් කල්මුනේ ප්‍රදේශයටත් පිටත් වෙලා ගියා. ඉතින් මේ අය ඉදිරියේදී මේ නැවට ගිහිල්ලා විශේෂඥ උපදෙස් ලබා දෙන්න නියමිත වෙලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාව පැත්තෙනුත් අපි දැක්කා මේ නැවට එවන්නත් මේ කාර්ය මණ්ඩලයට කපිතාන්වරයාට එරෙහිව ගන්න ඕන නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවකුත් සඳහන් කරලා තියෙනවා. කොහොමනම් කාර්ය මණ්ඩලයේ 22 දෙනෙක් එක්කෙනෙකුගේ ජීවිත අහිමි වුණා. අනෙක් පුද්ගලයන් සියලු දෙනා දැන් ගොඩබිමට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔවුන් හොඳ තත්ත්වයේ ඉන්නවා, යහපත් තත්ත්වයේ පසු වෙනවා. ජීවිත අවදානමක් ඔවුන්ට නැහැ. ඔවුන් සියලු දෙනා බේරාගෙන තියෙනවා. මේ වන විට නැවේ ගින්න පාලනය කරලා තියෙනවා සහ විශේෂයෙන් නැවට යවලා ඒ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා වෙමින් තියෙනවා.
ස්තුතිවන්ත වෙනවා මනෝජ් මේ ගෙවිලගිය සතියේ අපේ මව්බිම ශ්‍රී ලංකාවේ තොරතුරු යවත් කලින් කරන්න SBS සිංහල සේවය සමග සම්බන්ධ වීම පිළිබඳව ඔබ බලාපොරොත්තු වෙනවා. ලබන සති සඳුදාත් මේ ආකාරයෙන් තොරතුරු සමාලෝචනය කිරීමට අපත් සමග සම්බන්ධ වීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි. ආයුබෝවන්.
බොහොම ස්තුතියි දිනුක්ෂි. ආයුබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.